මෙතා ප්‍රශ්නයක්. මේ භවයේ දන්දීමට කැමැතිවන අය පෙර ණය ගෙවීම සඳහා බව සඳහන් වී ඇත. මේක ටිකක් මේ තේරුම් අරගන්න ඕන, ටිකක් වැඩිපුර ඊට වඩා. එසේනම් දන්දීමට නොකැමති අය පෙර ණය නැති අයද කියලා මේ අහන්නේ ප්‍රශ්නයක්. ඒ අය ළඟ ලෝභේ නැද්ද? එහෙම ඒක මේ අහන්නේ අය ප්‍රතින මෙතුමාගේ ප්‍රශ්නේ. මේ අහන්නේ කවුරු හරි අහන්නේ කෙනාගේ. ඉන්නේ මේකෙදී දකින්න ඕන දෙයක් තියෙනවා. මේ ලෝකේ සත්‍යයෝ එකිනෙකාගෙන් අරගෙන ඒ තමන්ගේ සතු සීමාව ඉක්මෝල අනුන් සතු දෙයට යම්කිසි ලෝභකම් කරලා අන්නේ ඒකෙන් තමයි මේ පිරිහීමල මුල පටන්ගෙන තියෙන හැම කාලයකම ලෝකෙක. මේ ලෝකයක් ආරම්භ කාලයේදී ලෝක සම්මත ධර්මයෙන් විනයෙන් තමයි ලෝකේ ආරම්භ වුණේ. අධර්මයෙන් නෙමෙයි. බුද්ධ දේශනාවේ පැහැදිලිව විග්‍රහ කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේ. මුලින් පහළ වුණේ ධර්මය. එන අලෝභාදී සමෝහ ධර්මයේ කිව්වේ නිවන් දකින් ධර්මයේ නෙමෙයි. ලෝකේ හොඳ පැත්ත. අලෝභාදී සමෝහ පැත්ත. අන්න ඒ කාලේ කවුරුවක් කන්න බොන්න දෙන්න ඕනේ නැහැ කාටවත්. ඒ සියල්ල තමා තුළම නැගෙන ශක්තියක් තිබුණා. සොයම් ප්‍රභා ආලෝකයේ නැමැති ආලෝකයක් තිබුණා. සූර්යාගේ ආලෝකයවත් අවශ්‍ය නැහැ. මේ ලෝකේ මූල ආරම්භය ගැන දේශනායි පෙන්නා තියෙන හැටි. තමන්ගේ සොයම් ප්‍රභා ආලෝකයෙන් තමයි යන්නේ ඉර්ධි බලයකින්. පුණ්‍ය ඉර්ධිය. අඩුපාඩු කියන්නේ කිසිම දෙයක් නැහැ. චිත්ත ප්‍රසාදය නිසා හටගන්න චිත්තජ රූපයන්ගෙන් ශරීරය පිරෙනවා. බලිගිනි නැහැ. අමුතුවෙන් කණ්ඩ බොන්න දෙයක් අවශ්‍යත් නැහැ. පිපාසයක් නැහැ. ඒ අවශ්‍ය ධාතු කොටස් නැත්නම් ආපෝ ධාතුව, පඨවි ධාතුව ආදී වන්නා වූ ධාතු කොටස් සතර මහා ධාතුන්ම ගැලපෙන විදිහට චිත්තජ රූපයන්ගෙන් සකස් වෙනවා. ඒක නිසා කියනවා ප්‍රීති ආහාරකෙන ජීවත් වෙනවා. බ්‍රහ්මකල්පික මූලික මිනිසියොත් මේ ලෝකෙට එනකොට ඉස්සෙල්ලාම ඔහොම තමයි ඇවිදින් තියෙන්නේ. කාටවත් ණය වෙලා හිටියේ නැහැ. මූලික ආරම්භ ලෝකෙ හැට ගන්නකොට එන හැටි. බඹලෝ ඉඳලා රවුමක් ගහලා ආපහු මේ ලෝකෙට එන කාලේ මුල් කාලේ හැටි ඔය කියන්නේ. අන්න එහෙම අවස්ථාවක එනකොට සොයන්ජාතව තමයි සියල්ල ලැබුණේ. අර ක්‍රමක්‍රමයෙන් අලෝභාදී සමෝහයන් ස්වභාවයේ රසයට රසාස්වාදයට හිත බැඳෙන අවස්ථාව එනකොට කාටවත් කරදරයක් කළේ නැතුවට කාම ආස්වාදයන්ට එකින් එක ලඟ වෙන්න අර තිබෙන ශක්තිය අඩු වෙලා යනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යන තත්ත්වෙට එනකොට තමයි අර සොයන්ජාත හැදෙන්නේ. සොයන්ජාත කියන්නේ චිත්ත ප්‍රසාදයෙන් ආහාර නිර්මාණය වෙලා හරියන්නේ. වෙන කෑම කන්න ඕනේ නැහැ එතකොට. අන්නිතර තමයි සොයම් ප්‍රභා ආලෝකයෙන් ශරීරයේ විපාක කයක් ලැබිලා තියෙන මේ ශක්තියත් එක්කලා. පුණ්‍ය ඉර්ධියෙන් ඉර්ධි බලයේ තියෙන නිසා හිතූ තැනට දික්කලතා වක්කලසණී යන්න පුළුවන්. එහෙම හැකියාවක් ඇතුව කාගේවත් ආධාරයක් උපකාරයක් ඕනේ නැහැ. ලෙඩ රෝග එහෙම එකකුත් නැහැ. නිසා එකිනෙකාට අන්‍යෝන්‍ය සහයෝගයක් ලබන්න කිසිම ඕනකමක් නැහැ. එහෙනම් මම පොඩ්ඩක් ඔයාලට දානයක් දෙන්න කියලා අහන්න. කිසිම කෙනෙකුට ඕනකමකුත් නැහැ, ගන්න ඕනකමකුත් නැහැ. අද අපි ඇහුවොත් ඔයාලට හුස්ම ගන්න හුලන් ටිකක් දෙන්නද මම කිව්වොත් මට හුලන් දන් දුන්නේ නැහැ. මේ ඕන තරම් තියෙනවානේ. ඔයිටත් වඩා අතිවිශේෂ වෙනවා ඒ ආහාරයක්. තමාලඟ පෝෂණය වෙන්න පටන් ගත්තාම ප්‍රීති ආහාර කරගෙන. ඒතකොට දෙන්න දෙයක් ඇත්තෙම නැහැ තව කෙනෙකුට. යම් කෙනෙක් ඇහුවොත් ඒ සියලු සත්වයෝ කාට දන් දීලාදී ප්‍රීති ආහාර කරගෙන ඉන්න සත්වයට වත් උනේ කියලා. ඒ මොන මොකක්ද ලැබුණ පින කියලා ඇහුවොත් මොකක් කියන්නේ? කාට දන් දීලා කියන්නේ? අන්න ඒක තමයි සත්වයාගේ ස්වභාවය. ලෝභ දේශ මොහ මාත්‍රියක්වත් නැතුව ඉන්නකොට, රාගයන්ගෙන් තොර වෙනකොට ඇති වෙන අලෝභ ආදේශ අමෝහ චිත්ත ප්‍රසාදයක් හැදෙනවා. මෙන්න මේ චිත්ත ප්‍රසාදයෙන් ජීවත් වෙන ප්‍රතිඵලය ලැබිලා ඉන්න තාක්කල් බාහිරින් කණ්ඩ බොන්න දෙයක්වත් අවශ්‍ය නැහැ. කිසිම බලයක් ආධාරයක් ඕනේ නැහැ. එහි ප්‍රතිඵලය බ්‍රහ්ම කල්පික ස්වභාවයේ බ්‍රහ්මයා වාගේ. ඉතින් අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි කිය මුලින් පහළුණේ ධර්මයේ කියලා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? රස තෘෂ්ණාවට ගෝචර උලා අර බලී ටිකටිය පිරිහුණා. කාම තණ්හාවක මුල පටන් ගත්තා. ඊට පස්සේ රසයේ භුක්ති විඳින්න පටන් ගත්තාම ශරීර ගණී භාවන වුණා. අර ක්‍රමක්‍රමී යන්න පුළුවන් හැකියාව තිබිච්චව නැති වෙලා ගිහිලා ඍද්ධි බල කිනේම නැති වුණා. පුණ්‍ය ඉද්ධිය වශයෙන් තිබිච්ච නැති වුණා. ධර්මයේ ප්‍රතිඵල වෙනුවට රසයේ ප්‍රතිඵලයි තමයි ඉඳ බලන් ගත්තේ. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් කන ආහාරයෙන් ශරීර ගණී භාවන වුණා. ආස්වාදයේ හිත බැඳින බැඳින ස්ත්‍රීන්ට ස්ත්‍රී ලක්ෂණයක් පුරුෂයින්ට පුරුෂ ලක්ෂණයක් මතුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පුරුෂයින්ගේ හිතේ ස්ත්‍රී සංඥාවත් ස්ත්‍රීන්ගේ හිතේ පුරුෂ සංඥාවත් ඇතුල් වුණා. දකින්න දකින්න සසරි තිබිච්ච කාම හැඟීම් මතුවෙන්න පටන් ගත්තා. කාම ආස්වාදයෙන්ද වහිනකොට අර සොයන්ජාත ඔක්කොම ඉවරලා හිටන් ඒ වෙනුවට සොයන්ජාත හැල් කියන සහල් හටගත්තා. නමුත් සොයන්ජාත තාම ඉවරුන්නේ නැහැ. ඒ වුණාට දැන් ඉස්සෙල්ලා වාගේ බෑ කන්න. ඉස්සෙල්ලා නිකම් ආහාරයක් හම්බුණා. ආහාර නැතුවම ප්‍රීති ආහාර කරන ජීවත් වෙනා ඊටත් මුලින්. ඔය ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා අන්තිමට විවාහ වුණාට පස්සේ ඒ කියන්නේ අමු සැමියන් වශයෙන් එකතු වෙන්න පටන් ගත්තා. කොටසක් ඒ විදිහට නීච කළා. නොගැලපෙන වැඩක් කරනවා, නින්දිත වැඩක් කරනවා කියලා. ඊයෙට විවිධාකාරයෙන් අපවාද කළා. ඔහොම වැඩ කරන්න එපා, ඵලයව අපි අතර ඉන්න එපා කියලා. එක පිරිසක්. නමුත් ඒ විදිහේ ඒ ගති ලක්ෂණ අත්හැරියේ නැහැ. ඒ ප්‍රියභාවය පවතන කොහේ හරි අස්සක් මුල්ලක් හදාගෙන ප්‍රිය අස්සක් හදාගත්තා. ප්‍රිය අස්සක් වුණා ඒක. ගැරහිය යුත්තෝ කියන නම නිසා ගැරහිය යුත්තා ගිහියා වුණා. ගිහියෝ ප්‍රිය අස්සක් හදාගෙන ඉන්න පටන් ගත්තා. ආස්වාදයේ හිත වැඩියෙන් යනකොට දාලා ඉන්න බෑ, වෙන් වෙලා ඉන්න බෑ. භාර්යාව ස්වාමි පුරුෂයාට ඉල්ලා කියා හිටිනවා, තනියෙන් ඉඳවැ ගිහිල්ලා හිටන් හිටත් එක්කලා කෑම අරන් ඉන්න. සොයන් ජාතව හැල් හැදෙන කවුරුවත් හදන්න කරන්න ඕනේ නැහැ. ලෝකේ මුල් කාලේ හැදී. තවවත් අනුන්ගෙන් කණ්ඩ ඕනේ නැහැ. තමන්ගේ කුරස ලෝකේ හැදෙන අහම්බෙන්. අහම්බෙන් ඉබේ නෙමෙයි, අර පුණ්‍ය ශක්තිය හැටි. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩිපුර පෙනිපෙනී ඉන්න ඕනේ හින්දා, ලං වෙලා ඉන්න ඕනේ හින්දා, අනේ හිටත් එක්කලා අදාරං ඉන්න කියලා අර භාර්යාව තමයි ස්වාමි පුරුෂයාට කියා දුන්නේ. එයා ඒක පුරුද්දට කිව්වා, කිව්ව දේ කළා. අනික් අයත් එහෙම කරන්න පුරුදුනා. අනික් අයත් ගිහිල්ලා එන දවස් දෙක දෙක කරගෙන ආවා. ඊට පස්සේ මොකද කරන්නේ? එක එක භාර්යාව කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයාට, අනි දවස් දෙකකට ගේන්න, තුනකට ගේන්න, හතරකටම ගේන්න, පහකට ගේන්න, ඔහොම ඔහොම කියලා. හතකට ගේනකොට අර සාපේ වැඩි වුණා. අනුගේ කාලා මේ වැඩිපුර ගේන්නේ කාගේකද? අනු සදා සකස් වෙන එක. දැන් එක්කෙනෙක් වැඩියෙන් ගන්නකොට කොහෙන් කොහේ හරි අනික් කෙනාට අඩු වෙනවා. නමුත් ඒක අසාධාරණයක් කියලා එදා හිතුවේ නැහැ. මෙන්න මේ වැඩේ කරගත්තට පස්සේ තමයි ඕපපාතිකව පහළ වෙච්ච සත්‍යය මව් අර ඉත්‍රියගේ ගැබට එන්න පටන් ගත්තේ. අනුන්ගේවා තමන්ගේ වාසියට ගැප් කරගන්න ගිහිලා හම්බුන ප්‍රතිඵලයේ තමයි දරුවේ ගැබට එන්න පටන් ගත්තේ ඒක හදන්න. නමුත් අද ඒවා වැහිලා, ඒ දහම් අදහස් වැහිලා තියෙන්නේ. දැන් මේකෙදි පේන දෙයක් තියෙනවා. අර තිබිච්ච ලැබීම ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තා. ඒ සම්පත් අඩු වෙන්න පටන් ගත්තා. මොකක් නිසාද? අනික් අයට අයිති ඒවා පොදු එකක් නැතුව පොදු දේ අරගෙන තමාගේ මඩියට ගහගත්ත එකේ පුරුද්ද. ඒක දූෂ්‍ය වැඩක්. නමුත් අද වෙනුවට ඒක සාමාන්‍ය දෙයක්. එදා ඒකෙන් කළේ අයිති අසාධාරණ වැඩක්. නමුත් ඒක මුළු සමාජයෙන් පැතිරලා ගියාට පස්සේ සමාජ සම්මතියක් කරගත්ත එක එහෙම එකක් නෙමෙයි, හොඳ එකක් කියලා. මොකද සිද්ධ වුණේ? කොටසක් දූෂ්‍ය වෙන්න පටන් ගත්තා. ඒ දූෂ්‍ය වෙන්න පටන් ගත්ත කොටස සමහරලාට සාප කරනවා. ඊයයි මැරිලා ගියාම දූෂ්‍ය හිතකින් තමයි උප්පත්තිය ලැබන්නේ. ඊට හේතු වෙන ආකාරයෙන් මේ ලෝකේ ආරම්භයේදී විතර රසායනයන්ට අනුකූල වෙලා සත්ව උප්පත්ති සංසේදයේ වහට ගන්නවා පළමුව. ඊට පස්සේ ඒගොල්ලොත් ස්ත්‍රී පුරුෂ වෙලා එකතු වෙලා ඒකෙන් කැපරි සත්ව ඇවිදිල්ල කවුරු හරි ගන්ධබ්බේ කැවිදිල්ල ඉතින් පැටවු දාලා ඔය ආදී වශයෙන් හදාගන්න ක්‍රමයන් සත්ව කොටසෙත් ඇති වුණා. දැන් නිකන් සත්ව වුණා නෙමෙයි. මිනිසියත් ඉන්නයි නිකන් පිරිහුණා නෙමෙයි. අනුන්ට අයිති දේ තමන් සතු කරගන්න කියලා කරගත්ත විරාසි තමයි ඔය. දැන් අපි ඔක දන්නේ නැහැ. ඒ නිසා හිතන අපි කාටවත් ණය නැහෙනේ. අපි දැහැමින් සාමින් හරි හම්බ කරගන්නවා. ඉතින් අපි කාටද ණය වෙන්නේ? අද හිතනවා ওই විදිහට. අපි කාටවත් නැහැ නම් කවුරුත් අපිටත් ණය නැත්නම් අපෙන් කාටවත් ආදාන උපකාරයක් ඕනේ නැහැ. අපෙන් අනික් අයටත් අනික් අයගෙන් අපිටත් තම තමන්ට සෛරීව කිසි ප්‍රශ්නයක් නැතුව අනුන්ගේ ආධාරයක් නැතුව ජීවත් වෙන්න හැකි. අනුන්ගේ එක ගත්තේ නැත්නම් අර මුල් කාලේ බ්‍රහ්ම කල්පික මිනිස්සෝ වාගේ. ඒ අයට අනුන්ගෙන් කිසිම දෙයක් ගන්න ඕනකමක් නැහැ. අද වාය ක්‍රමයක් නෙමෙයි. තම තමන්ට පුණ්‍ය ඍදියෙන් අවශ්‍ය හැම දෙයක්ම පහසුකම සැලසෙනවා. ඒ පිළිබඳව ස්වභාවයේ මනුෂ්‍ය ලෝකේ නැති ස්වභාවය අද තියෙනවා දෙව්ලොව. නිසුල පේන්නේ. චාතුර්මහරජ්‍ය තාවතිස කියන ලෝකවලින් එහාට තියෙන ওই විදිහමයි. ඒවා ඉන්නේ එක දෙවි කෙනෙකුට කිසිම කෙනෙක් අනික් කෙනාගෙන් ජීවත් වෙන්න ආධාර අවශ්‍ය නැහැ. අනේ මට උදව් කරන්න කියන උදව් අවශ්‍ය නැහැ. එහෙම නැති පැත්තක්. මොකක් නිසාද? අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් කටයුතු කරව පිනක ප්‍රතිඵලයක් වශයෙන් උපන් නිසා ඊට ගැලපෙන ලෝකයක් එහෙම තියෙනවා. ඒක මිනිස්සුන්ගේ මිනිස්සෙන්ගේ තිබෙන්නා වූ ඒ මනුෂ්‍ය ලෝකේ තිබෙන්නා වූ රූප කලාපයන්ට වඩා වෙනස් එකක්. ඒකට ගෝචර නැහැ. එකින් එක සම්බන්ධ නැහැ. ඒ නිසා මනුස්සෙ ඉන්න පේන්නේ නැහැ. මිනිස් හැට නොපෙන්නත් ඒ අයට ඒක පේනවා. ඒ අයට ගැලපෙනවා ඒ ලෝකේ. අන්න එහෙම ක්‍රමවේදයක්. හැබැයි දැන් මේ මිනිස්යන් වෙලා ඉන්න අය අතරේ යමක් හම්බක් හරි හම්බගෙන තියෙනවා අපිට පිනට හම්බුණා කිව්වට අර කරපු අයිතිය අසාධාරණේ මෙතන තවම සම්බන්ධයි. ඒ නිසා ඒකේ මොනවද තියෙන්නේ සමංගි කිව්ව ගොඩේ දැන් බලපුවහම පේනවා. අනුන්ගේ දේ නැත්නම් මුලින්ම උදුරාගත්ත කාලේ ඉඳලා මේ ලෝකේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී කොට්ටාසියක් හිටියානම් ඒ අය කොටසත් අර උදුරාගත්ත ගොඩේ. තවත් ලෝකේ සත්වයින්ද විවිධාකාරයෙන් සම්බන්ධලායි ආහාරෙන් ජීවත් වෙන සත්ව කොටසක් හිටියානම් ඒ සත්ව කොටසගේ ආහාර කොටසත් අර මිනිසයයි ගොඩි. දැන් එයා ලොකු වෙලා තින්නේ තමයි ලොකු වෙලා තින්නේ ওই විදිහට. ඒ නිසා මොකද සිද්ධ වුනේ? තම තමන්ට සර්ව සම්පූර්ණව තිබිච්ච පෝෂණ ලෝකේ ඒ 이르දිය නැති වුණා. ඒකෙන් තම තමන් ලැබියම නැති වෙලා ගියා. ලෝකේ වටිනාකම් බැස්සා. එන්නේ එන්නේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වේ බැහැර බැහැර විනාශ වෙනකොට කලින් කල මිනිස්සු අතර දූෂිත වෙනවා මනස. මනස දූෂිත වෙනකොට තමන්ගේ ආහාර දූෂිත වෙලා යනවා. ඒකේ ස්වභාවය හැටි. මේ කාලේ වෙනකොට සත්වේ නැත්නම් මිනිස්සේ තවත් මිනිස්සේ කෙරෙහි බොහෝ කොට තියෙන්නේ මොකද්ද? කපලා කොටලා මරලා දාලා හරි තමන්ගේ ආස්වාදයේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තුව. කොයිතරම් දුරට ගිනි අරන්ද පිරිහිලාද? කොයිතරම් දුරට ඒ தත්ත්වේ විනාශ වෙලා ගිහිලා මානසිකත්වයේ තුච්ච බවට පත් වෙලාද? අන්න ඒක දකින්න ඕනේ. ඒ தත්ත්වෙට පත් වුණ නිසා තමයි අද වෙනකොට ශුද්‍ර බවට පත් වුණ පහත් බවට පත් වුණ තරමේ හැටි තමයි සුරුද්ධ ජීවීන්ගේ හටගන්න විවිධාකාර විනාශයන් මිනිස්යාගේ භෝජනයේට බලපාලා තියෙන්නේ. කනබොන දේවල් විනාශ වෙන්නේ. මෙන්න මේ ක්‍රමක්‍රමයේ හේතුවක් නිසා මොකද වෙන්නේ? ලෝකේ ආහාර හිඟ වෙනවා. කොච්චර පෝෂණය කරන්න හැදුවත් බැරුව යනවා. කෘමි වසංගත වනසන්න විනාශ කරන විනාශකාරී දේ යම කරලා කොච්චර කළත් ඒක විනාශ කරන්න බෑ කෘමීන් ජය ගන්නවා. උන් නිසා භවෝග විනාශ වෙනවා. ඔයිට වඩා විස ගැහුවොත් මිනිහා මැරෙනවා. දැන් මේ කාරණේ ඒ ගානටම නැగిලා තියෙන්නේ. ඔය ටික අත්හැරගත්තේ නැත්නම් මිනිස්සුන්ට තමන්ගේ හිතතොල සුද්ධ වුණේ නැත්නම් කවදාවත් මා විනාශයක් ඒකාන්තයෙන් එනවා මොන පැත්තෙන් හරි. මෙන්න මේ ආකාරයෙන් අඩු වුණාට පස්සේ දැන් බලන්න ඕනේ. දැන් මේ කාලේ හැදිච්ච සමාජ රාමුවේ තුල එක එක්කෙනාට වෙන වෙන ගොඩවල් ලැබිලා තියෙන්නේ කොහොමද? මේ පොදු ලෝකයේ ලෝක සත්වයාට ඇති හිමි ගොඩවල් තමයි අද හැම එකාගේම මේ පොදු ගොඩේ තියෙන්නේ. හැබැයි අපි ඒක දන්නේ නැහැ. දැන් කොරන්න දෙයක්වත් නැහැ. මුළු සමාජ රාමුවේ හැටි. හැබැයි දැන් අපිට ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. මොකද කරන්නේ? අපේ ගොඩේ තියෙනවා නම් අනික් අයට හිමි දේ අපි ඒක ඊ ආයුධ සාදිනවා. මෙන්න මේක තමයි කිව්වේ ණය ගෙවනවා කියලා. මගේ එක දෙනවා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. තමන්ගේ එක දෙන්න දෙයක් නැහැ තව කාටවත්. අපි ඒ තත්ත්වෙන් හිටියානම් අපිම කරපු අපරාධයන් නිසා තමයි ගොඩවල් වෙන් වුණේ. ඒකෙන් සිද්ධ වුණේ මොකද්ද? තිබිච්ච සම්පත්තිය සියෙන් එකට වැස්සා. දාහෙන් එකට වැස්සා. ඉස්සෙල්ලා තිබිච්ච මනුෂ්‍ය සම්පත්තිය අලෝභ අධි සමෝහ සහගත මනුෂ්‍යයාට ලැබෙන්න තිබිච්ච මනුෂ්‍ය සම්පත්තිය දාහෙන් එකට වහින්න තරන්න බැහැලා තියෙන්නේ දැන්. අද යම්කිසි ආකාරයක සුඛෝභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් යම් මනුෂ්‍ය සුවයක් විඳිනවා නම් ඒ මුල් ආරම්භ කාලේ ඒ වගේ සිය දහස් ගුණයක මනුෂ්‍ය සුවයක් ඒ අය විඳා කවුරුවත් පිටාය නෙමෙයි මේ අපිම තමයි ඒ කාලෙත් එහෙම ඉඳලා තියෙන්නේ. ඒ ස්වභාවයෙන්ම එන්නේ අඩු කරගෙන ලෝභ දේශ මොහයන් ඇති කරගත් එකේ අපරාධය තමයි අද වෙනකම් මේ හිඟේ හැදිලා තියෙන්නේ. ජීවත් වීම මහා කරදරයක් බවට පත් වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ? ඥානවන්තයෝ කල්පනා කරලා බලනවා. ඇත්ත වශයෙන් මේ ධර්මයේ මෙහෙමනම් මං භුක්තියේ මේ මගේ කියන අද තියෙන ගොඩේ ඒ කියන්නේ සැකී රසාවෙන් ගන්න මුදල හෝ වේවා, තමන් ගහක කොලක දෙයක් විකුණලා ගන්න දේ වේවා, තමන්ට ලැබෙන කෙබඳු ආදායමක් වේවා, ඔය රාමුව තුළින් ගොඩ නැගිච්ච එකක්මයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ රාමුවෙන් පිට යන්න බෑ. ඒ මුළු සමාජයේම රාමුව. හැබැයි එක්තරා ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. ඒ රාමුව තුළින් අපිට එකතු වෙච්ච තියෙනවා නම් අනික් අයගේ කොටස අපි දකින්න ඕනේ. අන්න ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට අයිති කොටසක් ඒ ගොඩේ තියෙන බව දකින්න ඕනේ. ඒ වගේම බාහිර අයට මේ සාමාන්‍ය මිනිස්සුන්ටත් අයිති කොටසක් ඒකේ තියෙනවා. එතකොට ඒ වගේම දෙමව්පියන්ගෙන් ලැබෙන උදව්පකාරයත් නම් ඒ අයට උදව්පකාර කරන්නත් ඒකේ කොටසක් තියෙනවා. යම් කුඹුරු ආදී අස්සද්දලා දුන්නා අය අද යම් කිසි දෙනක ඉන්නවා නම් මුර දේවතාවු දැන් නම් ජාතියේ ඉෂ්ට දේවතාවු වෙලා යහපත් දේවල් කරපු අයකින් එහෙමත් උපදිනවා. ඊ අයටත් අපි ණය ගැති වෙනවා නැත්නම් ඒගොල්ලෝ හදලා දුන්නේ අපි ගොවිතැන් කරගෙන ඉන්න නිසා. ඒවා දැනගත්තාම මේ දේවතාව දිසත් කුලසක් වෙන් කරනවා. ඒ වගේ විවිධාකාරයෙන් පලිගන්න බලාගෙන අපි කරපු අයිතුකම් අසාධාරණකම් නිසා බල්ලෝ වෙලා කපුටු වෙලා කොටසකුත් ඉන්නවා. අපිත් කොලස්කාරයෝ අයිතුකම් කරවල මග පාදලා දිලා මිනිසුන්ගේ හිත් ද්වේෂගත සහගත කළාට. එහෙනම් මොකද වෙන්නේ? අපිටත් ගෙවන්න එනවා අයුවා. එනම් බල්ලෝ කපුටු ළඟ තියෙන මේ කොටසකුත් අපි ළඟ තියෙනවා. මෙන්න මෙහෙම අපි ඔක නුවණින් දකින්න ඕනේ. දැකලා හිටනම් මගේ යුතුකම මම ඉෂ්ට කරනවායි කියලා. ශාසනයේ උදෙසා කරන්නා වූ දේ තමන්ගේ කොටසෙන් ගෞරවයෙන් කරනවා, ගෞරවයෙන් පූජා කරනවා. ඒ වගේම යම් කිසි දෙමව්පිය ආදීන් ගන්නා දෙන්නා වූ කොටස ගෞරව සිතින් යුතුව ඒ වගේම යහපත් සිතකින් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම බාහිර වන්නා වූ බලු කවුට ආදී ලෝක සත්වයින්ට හිමි කොටස අනුකම්පා බුද්ධියෙන් යුතුව දෙන්න ඕනේ. උදව් උපකාර කරන සේවය කරන අයට ඒ කොටස ඒ ගැළපෙන විදිහට දෙන්න ඕනේ. අලෝභයෙන් යුත්තව ආදේශයෙන් යුත්තව කටයුතු කරන්න පටන් ගත්තා නම් ওই ලෞකික අමෝහයෙන් යාගේ පැරණි ලැබීම ක්‍රමක්‍රමයෙන් එඳ පටන් ගන්නවා. හිතා ගන්න බැරි අභිවෘද්ධියක් එඳ පටන් ගන්නවා ඒ අයට. එදා තිබුණා වාගේ සම්පත්තිය නැගින්න පටන් ගන්නවා. මහා සම්පත්තියක් නැගින්න ඔක්කොම ඊ තත්ත්වෙටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක එක්කෙනා හෝ ඒ தත්ත්වය බොහොම ප්‍රගුණ කරගත්තොත් අර තිබුණ පිරිහීමෙන් අහක් වෙලා ජයග්‍රහණයක් එනකොට කියනවා දන් දීපියගේ පින්පල දෙනවා කියලා. හැදෙන්නේ ඒ ක්‍රමයට දානෙට පිනක් හැදෙන හැටි. නැත්නම් එක මිනිස්සෙකුට තවත් සත්වයෙකුට දෙන්න දෙයක් ලෝකේ නැහැ. සෑම සත්වෙන්ටම ආහාරයක් හිමි. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරල් තිතිකා කියලා ඔකට දේශනා කරලා තියෙනවා. මොකද්ද පළවෙනි එක? පළවෙනි කරුණ මොකද්ද? සියලු සත්වයෝ ආහාරයෙන් පවතින්නේ. එහෙනම් කවුද දුන්නේ කාටවත් ආහාරය? මේක පළමුව තේරුම් ගන්න ඕනේ. සත්වයාගේ පැවැත්මත් එක්කලා ඒ සත්වයාට ආහාරයක් හිමි. ඒ පැවැත්මේ හැටි ඒක නිකම්ම නෙමෙයි හැදෙන අලෝභ ආදේශ අමෝහ ස්වභාවයේ උඩයි ඒක වැඩිලා තියෙන්නේ. පැවැත්මේ බලාපොරොත්තුවත් එකමයි. පැවැත්මට අවශ්‍ය කරන දේ ඒ කර්ම බලවේගයෙන් එක් රැස් වෙන්න පටන් ගන්න හැදෙන්නේ. ඒක දූෂ්‍ය කරගත්තොත් තමයි අර සම්පත් ඔක්කොම විනාශ වෙලා යන්නේ. ඒ කලින් කලවේ වෙනස එනවා. ඒ අතිසුද්ධ වෙනස නම් එහෙම ලේසියෙන් ගන්න බෑ. ඒක ලෝකාරම්භයේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ කලින් කල රැල්ලක් නැගෙනවා බහිනවා වාගේ කාලෙකට මිනිස්සු අලෝපාදී සමෝහ වෙලා නැగిලා එනවා. තව කාලෙකදී ලෝභ දේශ මොහ වෙලා බහිනවා. ආයිත් අලෝපාදී සමෝහ හිටිනා මහ විනාශයක් වුණාම ආයි නැගෙනවා. නැගීගෙන එනට ආයිසරයල් ලෝභ දේශ මොහෙන් පරිත වෙනවා. ආයි බහිනවා. රැල්ලක් නැగి නැగి වැහි වැහි යන්නේ කොහොමද? ඒ වගේ තමයි මේ සමාජ රැල්ල හැදෙන්නේ. ලෝක ස්වභාවය විදිහටයි නැගින්නේ වහින්නේ. ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක තමයි ණය ගෙවන්නේ නැති එක. ණය නොවිඳීම නෙමෙයි අසාධාරණේ. කෙනෙකුට ණය වෙලා හිටන් තව කෙනෙකුට ණය නොවිඳ පුළුවන්. ඒක තමයි මේ බුද්ධිලෝ ණය නැති හින්දා නෙමෙයි එහෙම ඉන්නේ. අසාධාරණකමද? යුක්තිය සාධාරණත්වයේ දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ මේක අහන්නේ එක සැරයක්. පෙර ණය නැති නිසාද ණය නැති අයද ඒ අය ළඟ ලෝභය නැද්ද කියලා හනාවේ ණය මේ දානි දෙන්නේ නැතු දාන දෙන්න කැමති නැති අය දානි දෙන්න කැමති නැති කෙනා ණය නැති නිසා නෙමෙයි කරන්නේ අසාධාරණේ නිසා. අයුක්තිය යා තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙන බව තමා ලෝකයාට යුතුකම් ඉටු කළ යුතු බව ලෝකයා තමන්ට යුතුකම සිද්ධ කරලා තියෙන බව තේරුම් ගන්නෑ. ඒ වගේම තමන් ලෝකයාගේ දේ කාලා ණය වෙලා තියෙන බව තේරුම් ගන්නෑ. තමන්ගේ වාසියදම බඩ වඩා ගන්න හදනකොට ලෝභය නැగిලා තව තවත් පිරිහෙනවා. ණය නැති හින්දා නෙමෙයි ණය ගෙවන්නේ නැහැ ඒ තරම් නීච හින්දා. ඒක තමයි යම් කෙනෙක් යුතුකම් වශයෙන් තමන්ට ලැබෙන දෙයින් ඒ දානමාන දෙන්නේ නැහැ කියන්නේ. තමන්ගේ යුතුකම තමා විසින් කළ යුතු ඉටු කරන්නේ නැහැ. ඒකයි ඒක ලෝභයට වැටෙන්නේ. නැතුව ඒගොල්ලෝ ණය නැති හින්දා නෙමෙයි තවත් ණය වෙනවා. දෙමාපියන්ගෙන් අපපත්තාන අරගෙන හැදිලා වැඩිලා සමහර කෙනෙක් දෙමාපියන්ට සලකන්නේ. මොකද දෙමාපියන් ණය නැති හින්දාද? කවුද හැදුවේ? නෑ, අසාධාරණ අයුක්තිය තමයි තියෙන අසත්පුරුෂකම. ඒ නිසා සලකන්නේ. යුක්තිය සාධාරණත්වයේ දැකනන් තමන්ට කරපු උදව්වට හිත හිතා බල බලා කෘතෝපකාර සලකනවා. මෙන්න මේ ක්‍රමයට හරියට දැනෙන්න කටයුතු කළොත් කිසි දවසක ඒ පුණ්‍ය ඊර්දිය පිරවන්න බෑ. පොඩ්ඩක් හිතලා බලන්න කියන්නේ අපේ ආතලා මුත්තලා වගේ තවත් මේ වයසේ ඉන්න අයගෙන් අහලා බැලුවොත් මේ ලංකාවේ කොස් වලට පණුව ගැහුවේ කොයි කාලෙද කියලා. කොස් ගෙඩියක් ඇතුලේ කොස් ගෙඩියක පැත්තකින් දිනා පණු කොහෙද දැන්? අපිත් පුංචි කාලේ තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒ කාලේ වෙනුවට මේ අද වාගේ තිබුණේ නැහැ විශාල කෘමි වසංගත. එළවලු වල බේත් ගහන්න අවශ්‍යකමක් ඒ කාලේ තිබුණේ නැහැ අපි කුඩා කාලේ. ඒ කියන්නේ අවුරුදු 50කට ඉතිර එහා. ඒ කාලේ වෙනකොටත් මේ බේත් ගහන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔහොම බේත් තියා බොරෝව ගහවෙන්නේ නැහැ. නමුත් අස්වැන්න හොදට තිබුණා. අපිත් ඊටත් වඩා අපිට තවදු 5-6 කාලේ එක්තරා ප්‍රශ්නයක් මතුවුණා. හැමතැනම ගස්වල කොස්වලට පණුව ගහපු එකක්. එච්චර කාලේ එහෙම එකක් අහන්නවත් තිබුණේ නැහැ. ඒ කාලේ කවිකොල ගහලා පොළවල් වල එහෙම බෙදා හරිනවා.
කොස්සොල්ට විසක් හැදිලා පණුවන් ගහනවා කන්න එපා කියලා. ගෙවල් වල වේපු කොස් සැලි ඕක අහගෙන ඇවිදලා විසි කළා. දැන් මොකද හේතුව? එන කොස්සොල් ඊට ඉස්සෙල්ලා පණුව ගහලා තිබුණේ නැහැ. කෘමි සතුන්ගේ ආහාර කෘමි සතුන්ගෙන් බාධා ඉන්න පටන් ගත්තේ මිනිසුන්ගේ ශුද්‍රභාවය වැඩි වෙනකොට. එහෙනම් දැන්ට අවුරුදු 100 කට විතර එහා කාලේ බැලුවොත් එහෙම ඔය කලින් කල මිනිසු බොහොම ශුද්ධතාවයක් තිබුණා. ධර්මයට ගරු කරනවා. ඔක්කොම බෞද්ධයෝ ලංකාවේ හැටි මේ කියන්නේ. හොඳ ගුණ ධර්ම තිබුණා. වැඩි හිටියන්ට සලකනවා. ගරු කරනවා. රණ්ඩු සරුවල් නැහැ. සමගියෙන් සමාදානයෙන් තියෙනවා බෙදා හදාගෙන කනවා. බැංකු පුරවන්න හිර කරන්න ගියෙත් නැහැ. ඒ කාලේ මොකද කළේ? වට්ටක් අගෙඩියක් හදන කඩේට ගිහින් ගෙනිච්චේ නැහැ. ඔක්කොම එකලා ගමේ අය බෙදාගෙන කනවා. ගස්වල කොස් තියෙනවා, පොල් තියෙනවා, විකේ නැහැ. නැති අය ඔක්කොම කියලා එකතු වෙලා කනවා බොනවා. මෙහෙම ක්‍රමවේදයක් තිබුණා. ශාස්ත්‍රීයකත්වයේ අප්‍රමාණව තියෙනවා. කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒක මේ යම් කාලයකදී වෙනස් වෙලා ගියා. මේ අවුරුදු ගණනක් තුළ වෙච්ච සිද්ධියක්. පරදේශක්කාර පාලන ක්‍රමයක් ආවට පස්සේ මුදල් අග්‍ර කළා. අර සමගිය සමාදානේ නැති වෙලා ගිහලා කොස් හැටේත් එකලා දැන් විකුණලා හිටන් පොතේ සල්ලි දාන්න පටන් ගත්ත කාලයක් වුණා. මුදලට පළවෙනි තැන දීලා ක්‍රමයක් හැදුවා. ඊට පස්සේ මිනිස්සු අතර කුහකකම් වැඩි වුණා. අර දානමාන දෙනවා කියන්නේ ගතිය නැති වුණා. මුදලෙන් වැඩි ගාණක් හදාගත්ත කෙනෙක් වෙන්න හිතුණා. ඔන්න ඔය ක්‍රමයට ඇතින දූෂණය නිසා අද වෙනකොට මේ සම්පත් පිරිහිලා. ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ලෝක ධර්මතාවයේ හැටියක්. ඔයා පරිත්‍යාගපන්නයි කිව්වෙත් ඒකයි. ඉතින් තේරුම් අරගෙන පුළුවන් තරම් දුරට බලාපොරොත්තු වෙන්න ඕනේ. අලුත් අලමින් අපේ ආතමුත්ත කාලෙවත් තිබිච්ච පරිසරේ නැවත හැදුවා නම් එහෙම අපේ සමාජය එකතු වෙලා තේරුම් අරගෙන අඩු තරමින් ඒ මට්ටමේ තිබුණ සත්‍යයට ආව නම් අද වහකන් නැතුව මිනිසුන්ට ජීවත් වෙන ක්‍රමයක් හදාගන්න තිබුණා. මේ එළු වලටයි ධාන්‍ය වලටයි ගහන වහකන් නැතුව අද මිනිසු වහකාලා මැරෙනවා ලෙඩ හැදිලා. මොනවා කරන්නද? ඒකද වෙලා තියෙන්නේ. ඒක දැම්මේ නැත්නම් එකම භවභෝගයක්ව හදාගන්න බැරි තත්ත්වෙට විනාශ වුණා. මානසිකත්වයේ විනාශයේ ලෝකයට බලපාපු හැටි. ඉතින් ඕක තෝරාගන්න මෙහෙම ක්‍රමයක් මේ යන්නේ. ඒකෙන් බේරෙන්න සුචරිතය තුළින් යහපත තුළින් අභිවෘද්ධිය නගාගත්තව බේරී වෙන්න නම් ක්‍රමයක් නැහැ. ධර්මයේ රටාව ඒකයි.